partly champakarana kamathuma order please deputy speaker will take the chair.
මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ඉතිහාසයේ ඇතිවෙච්ච ඉතාම ඛේදජනක ඒ වගේම අපේ සමාජයේ කිසියම් ආකාරයකට කාලාන්තරයක් තිස්සේ වැළඳිලා තිබිච්ච ව්‍යාධියක් එළිදරව් වෙච්ච භයානක සිදුවීමක් හැටියට අපි 2019 අප්‍රේල් 21 එල්ල කරපු පාස්කු ප්‍රහාරය සලකන්න පුළුවන්. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවක් පත් කළා. පාර්ලිමේන්තුවේත් ඒ පිළිබඳ විමර්ශනයක් කෙරුණා. ඒ පිළිබඳව නොඑක් ආකාරයේ අයගේ ප්‍රකාශ අපට ලබා දීලා තියෙනවා. නමුත් මේ පාස්කු ප්‍රහාරයේ මූලික වාර්තාව හැරෙන්නේ අන් වාර්තා මේ පාර්ලිමේන්තුවට ලබා දීලා නැහැ. ඒකට හේතුව හැටියට දක්වලා තියෙන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා. විශේෂයෙන්ම මේ පිළිබඳව ලබා දුන් සාක්ෂි මමත් මේ පාස්කු කොමිෂමට සාක්ෂියක් ලබා දුන්නා. ඒ ලබා දුන් සාක්ෂි පිළිබඳව මේ සභාව පමණක් නෙවෙයි මේ ජනතාව දැනගත යුතුයි. මොකද ජාතික ආරක්ෂාව ඉතාමත්ම බරපතල විදියට බිඳ වැටිච්ච තත්ත්වයේ ඉදිරියේ තමයි මේ කොමිෂන් සභාව පත් කරන්නේ. එමනම් ඒ කොමිෂන් සභාව තුල වාර්තා වෙච්ච කාරණා දැනගැනීමේ අයිතිය ජාතික ආරක්ෂාව බිඳ වැටිලා තියෙන තත්ත්වයේ පිළිබඳ කාරණා දැනගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. මොකද අවසාන වශයෙන් ත්‍රස්තවාදයෙන් මැරුම් කන්නේ ඒ වගේම ආබාධිත වෙන්නේ ජනතාව මිසක් වෙන අය නොවන නිසා. ඒ වගේම මේ නිසා අපි පදින් ඉල්ලා හිටිනවා මේ කොමිෂන් සභාවේ ඉතුරු වෙළුම් 22ක් මේ සභාවට ඉදිරිපත් කරලා ජනතාවට මේ පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඇත්ත තත්ත්වය පිළිබඳව දැන ගැනීමට ඒ අයිතිය සටහන් කරන්න කියලා. මේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ මා ගැනත් පුජ්ජලික සටහනක් තියෙනවා. 83 වෙනි පිටුවේ මා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාව සම්පූර්ණයෙන්ම කියෙව්වා. 2013 ඔක්තෝබර් 22 වෙනිදා සහරාන් විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් පිළිබඳව සාකච්ඡා කරමින් අමාත්‍ය පාට්ලි චම්පික රණෝක විසින් රචිත පොත්වල මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් චෝදනා අඩංගු බැවින් හා එම චෝදනා ප්‍රබන්ධවන බැවින් එම පොත තහනම් කළ යුතුය කියලා සාරාන් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම ඒවා ප්‍රබන්ධද එමත් නැත්නම් ඒවා කාලබෝම්බද කියන එක එම ප්‍රකාශය කළා වසර 5-6ක් යනකොට මේ රටේ ජනතාවටම ඔප්පු වීම තුලින් පේනවා. එදා අප කරපු ඒ කරුණ දැක්වීම මේ සමාජය බැරෑරුම්ම නොසලකා හැරපු විදිය. මා කෘතියක් ලිව්වා. ඒ කෘතිය ලියන්න මූලික කාරණා දෙකක් මත උනා. එකක් තමයි 2003 වර්ෂයේදී විශේෂයෙන්ම මේ රටේ නැගෙනහිර පළාතේ වෙනම රාජ්‍යයක් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුව යුතුයි කියලා යෝජනාවක් සම්මත කරගත්ත අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවත්වපු හමුවකදී කරුණු ගණනාවක් ඒ පිළිබඳව දක්වලා තිබුණා. ඒක බොහෝ දුරට 1949 දෙමළ රාජ්‍යපක්ෂය පිහිටවපු වෙලාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා වෙච්ච මූලික කොන්දේසි 4ට බොහෝ දුරට සමාන සමාන්තර ප්‍රකාශයක් තමයි ඒ ඔලුවිල් ප්‍රකාශය. ඒ නිසා මේ පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් මේ සමාජයට අවශ්‍යයි කියන එක මම කල්පනා කළා. ඒ වගේම අන්තර්ජාතික මට්ටමින් බරපතල ත්‍රස්ත ප්‍රහාරයක් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වෙලා තිබුණා විතරක් නෙවෙයි අල් කයිඩා සංවිධානයේ සමග එල්ටීටී සංවිධානයේ සබඳතාවයන් ඉතාම මනා විදියට ඔප්පු වෙන විදිය කෘතීන් ගණනාවක් පළ වෙලා තිබුණා. විශේෂයෙන්ම යේමනයේදී අල් කයිඩා සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ USS කෝල් නැමැති යුද නෞකාවට මුහුදු මගින් එල්ල කරපු ප්‍රහාරය මුහුදු කොටි බලකායේ ඒ හිටපු ප්‍රධානියා වෙච්ච සූසෙයිගේ තාක්ෂණය භාවිතා කරලා සිදුවෙච්ච බවටත් අද නිරුපද්‍රිතව කිලිනොච්චියේ ජීවත් වෙන කුමාරන් පద్මනාදන් නැමැති ප්‍රභාකරන්ගේ පස්සේ එල්ටීටී සංවිධානයේ නායකයා වෙච්ච පුජ්‍යලයා කීප වතාවක් අෆ්ගනිස්තානයට ගිහිල්ලා මේ ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වපු බවටත් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සාක්ෂි සියල්ලම මගේ කෘතියේ සඳහන්. නමුත් මේ සම්බන්ධයෙන් මැදිස්ත්‍ර මුස්ලිම්වරු පවා වැරදි නිගමනවල හිටියා. වැරදි ප්‍රකාශ සිද්ධ කළා. නමුත් ඇත්ත වශයෙන්ම ආරම්භයේදීම මේ ප්‍රශ්නේ දැකලා ආරම්භයේදීම මේක වෙනස් කිරීමට අපි කටයුතු නොකිරීමේ පළ විපාක අපට සහරාන්ගේ ප්‍රහාරයෙන් ලැබුණා. මම මේ පාස්කු ප්‍රහාරයේ ඉදිරියට ගිහී පාස්කු කොමිෂම ඉදිරියට ගිහිල්ලා ලබා දීපු සාක්ෂියේ කරුණු කීපයක් මම මතු කළා. එකක් තමයි විටින් විට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ එල්ටීටී ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ග්‍රාමාරක්ෂක සේවාවන්ට අමතරව ඇතම් මුස්ලිම් කණ්ඩායම් වලට මුජහිදීන් වරුන් ලෙස හඳුන්වපු මුස්ලිම් කණ්ඩායම් වලට ලබා දුන් අවියාවුද ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා. පොලිස් පායිස් නැමැති පුජ්‍යලයා ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා. ආමි මොහිදීන් නැමැති පුජ්‍යලයා ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් නැමැති පුජ්‍යලයා ගැන මේ සියලු දෙනාම එම වකවානුවේදී රජයේ ආරක්ෂක හමුදාවල අවියාවුද භාවිතා කළ අය. වැදගත්ම ප්‍රශ්නය, ඇයි මේ දීපු අවියාවුද? ඒ අවස්ථාවේදී එල්ටීටී සංවිධානයේ තර්ජනය හමුවේ එවැනි අවියාවුද ලබා දුන්නා? එවැනි ලබා දීපු අවියාවුද ආපසු ගැනීමක් සිදු නොකළේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද හැමෝම හිතනවා 2018 නොවැම්බර් මාසයේ වවුනතිව් වල බඩකලපුවේ එල්ල කරපු ප්‍රහාරයෙන් තමයි සහරාන් කණ්ඩායමට අවියාවුද ලැබුණේ කියලා. නෑ, ඔවුන්ට 2006 ඉඳන්ම මේ කණ්ඩායම් වලට අවියාවුද තිබුණා. ඒ අවියාවුද නැවත ආපසු ලබා නොගැනීම පිළිබඳව මේ කොමිසම විමර්ශනයක් කළා නෑ. ඒ වගේම 2010 වර්ෂයේ ඉඳන් මේ රටේ තිබිච්ච නොයෙක් ඉස්ලාමීය ආගම අදහන විවිධ ශේෂ්ත්‍රවල විවිධ කණ්ඩායම් ඉන්නෝ, විවිධ ආගමික කණ්ඩායම් ඉන්න ඒ ඇදහිල්ල විග්‍රහ කරලා ඒ ඇදහිල්ල මත ගමන් කරන අය 2010 සිට ඉතා සක්‍රිය ලෙස ක්‍රියා කරපු තව්හිද් ජමාත් ව්‍යාපාරය අබ්දුල් රසික් මහතාගේ එම තව්හිද් ජමාත් ව්‍යාපාරය එහි කොටස්කරුවෙක් මේ සහරාන්, එහෙම නැත්නම් ජහරාන්. මේ සහරාන් ඔහු හා ඔහුගේ කණ්ඩායමට අපගේ බුද්ධිංශ අපෝපකාර කළාය කියන එක, ඔවුන්ට යම් යම් ආකාරයේ අනුග්‍රහයන් ලබා දුන්නාය කියන එක හැමෝම අද පිළිගත් සත්‍යයක්. ඇයි එවැනි තත්ත්වයක් තුළ මේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයක් කරා වර්ධනය වීම අපගේ බුද්ධිංශවලට දැනුන් නැත්තේ? නොසලකා හැරී. ඒ වගේම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර තමන්ගේ සාක්ෂියේදී ප්‍රකාශ කළා, අර ගෝල්පේස් හෝටලේ එතන තිබිච්ච ඉන්දියානු හෝටලේ ටාජ් හෝටලේ බෝම්බේ පුපුරන්න ගිය ජමීල්, ඔහු ISIS සංවිධානයේ පුජ්‍යලෙක්. ජමීල් ඒ ප්‍රහාරය කරගන්න බැරුව ආපසු දෙහිවල මධ්‍යස්ථානයට ගියාම ඔහුගේ නවාතැනට හෝටලයට මේ ආරක්ෂක අංශවල බුද්ධිංශ පුජ්‍යලෙක් ගිහිල්ලා ඔහු හමු වුණා කියලා. ඉන්පසු ජමීල් පුපුරවාගෙන මිය ගියා. ඒ පිළිබඳව කිසිම විමර්ශනයක්, කවුද ඒ බුද්ධි නිලධාරියා, ඇයි ඔහු එහි ගියේ කියන එක පිළිබඳව, මේ අය සම්බන්ධ සබඳතා පවත්වපු බුද්ධි නිලධාරීන් කවුද කියන එක, මේ පිළිබඳව ඔවුන්ට සම්බන්ධයෙන් තිබුණ නැද්ද අකණ්ඩ මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමක් කියන එක පිළිබඳව කිසිම විමර්ශනයක් කළා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව තුල ආරක්ෂක හමුදාවලට විතරයි අවි පුහුණුව ලබා දෙන්න පුළුවන්. නමුත් පුජ්‍යලික සමාගමක් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගම අවි පුහුණුව ලබා දීමේ ක්‍රියාවලියක් කරගෙන ගියා. මා මේ කොමිසමට ගිහිල්ලා කිව්වා, ඒ අවි පුහුණුව ලබා දීපු අය, පුජ්‍යලික සමාගමක් විසින් අවි පුහුණුව ලබා දීපු අයගේ ලයිස්තුව අරගෙන විමර්ශනය කරන්න, ඒවා ලැබුණේ අර මුහුදු කොල්ලකාරින් මර්ධනය කරන්න ගිය අයට පමණක්මද? එහෙම නැත්නම් මේ බලපත්‍ර මොනවාද? ඒ වගේම මේ අවියාවුද කොහෙන්ද ලැබුණේ කියන එක පිළිබඳවත්, මේ පුහුණුව නීත්‍යානුකූලද නැද්ද, මේවා ඇතැම් අන්තවාදීන් පාවිච්චි කළාද නැද්ද කියන එක පිළිබඳව සොයා බලන ලෙස මේ වාර්තාවේ කිසිම දෙයක් ගැන විමර්ශනයක් කළා නැහැ. මේ වාර්තාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් නිගමනයක් හැටියට ගත්තොත් බොහොම පැහැදිලිව ඉතාම සියුම්ම කරපු වෝහාරික විමර්ශනයක් නොවේයි මේ වාර්තාව. මෙවැනි අපරාධයක් සිදු වූ අවස්ථාවක ඉතාම විශ්ලේෂණාත්මකව වෝහාරික විමර්ශනයක් සිදු කළ යුතුයි. එහෙම නැත්නම් නවකතාකාරයේ විස්තරයක් කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එවැනි වෝහාරික විස්තරයක් මේ පිළිබඳව සිද්ධ කළ නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. හැබැයි මේ වාර්තාව සාමූලික ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ වාර්තාව තුළ සිදුවෙච්ච සිදුවීම් දාමය පිළිබඳව, ඒ සිදුවෙච්ච සිදුවීම් වල ඉතිහාසය පිළිබඳව අප සැතැම් විට නොදන්නා කතා ප්‍රමාණයක් මේ වාර්තාව තුළ අඩංගු වෙලා තියෙන නිසා මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මේ අපරාධකරුවන්, ඒ පිටිපස හිටපු මෙහෙයුම්කරුවන් කවුද කියන එක සොයා ගැනීම පිළිබඳ කාරණේදී විධිමත් විමර්ශනයක්, මක වෝහාරික විමර්ශනයක්, තාක්ෂණික විමර්ශනයක් සිදු නොවී තිබෙන බව තමයි කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ බුද්ධිංශ එල්ටීටී ත්‍රස්තවාදයේ පරාජය කළා. ඒ වගේම අන්තර්ජාතිකව එල්ටීටී ත්‍රස්තවාදීන්ට තිබිච්ච සබඳිරා දාලය පිළිබඳව විශාල අවබෝධයක්, විශාල දැනුම් පද්ධතියක් අපගේ බුද්ධිංශ වලට තිබුණා. 2018 දී අපට 2016 දී අපට වාර්තාවක් ලැබුණා විදේශ බුද්ධියංශ වලින්. මුහුෂී නිෂාන් අහමද් නැමැති පුද්ගලයා සිරියාවේ ISIS ප්‍රහාරයකදී ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය බව. ඒ වාර්තාවත් එක්ක එම ඔහුගේ පවුලේ අය 2016 ශ්‍රී ලංකාවට ආපසු පැමිණියා. ඒ වගේම බුද්ධියංශ වලට මේ පිළිබඳව නිශ්චිත තොරතුරු තිබුණු බව මම පෞද්ගලිකවම දන්නවා. මොකද ඒ පිළිබඳව සබඳතා පවත් වූ විශාල පිරිසක් පිළිබඳ තොරතුරු බුද්ධියංශ සතු වුණා. ඒ අයගෙන් එක පුජ්‍යලයක් තමයි දෙහිවල බෝම්බේ පුපුරාගත් පුජ්‍යලයා. මේ පුජ්‍යලීන් පිළිබඳ නිශ්චිත දැනුමක් තබා තිබියදී, ඒ පිළිබඳව විටින් විට ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබියදී, මේ පිළිබඳව ඇතිවෙන බරපතල තත්ත්වයන් පිළිබඳ තක්සේරුවක් නොමැතිවීම ඉතාම කනගාටුදායක සිද්ධියක්. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි 2017 වර්ෂයේදී බුද්ධි තොරතුරක් ලැබුණා. අපගේ මුස්ලිම් තරුණයින් අෆ්ගනිස්තානයට ගෙන යන බව අබු ඉගම් නැමැති පුජ්‍යලයා. මේ පුජ්‍යලයා පිළිබඳ දැනුවත්භාවයක් ඇති වුණාට පස්සේ මේ දරුවෝ ගිහිල්ලා මොනවද කරන්නේ, හේ ආපසු ඔවුන් පැමිණිලා මොනවද කරන්න යන්නේ, මොනවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නිශ්චිත විමර්ශනයක් සිදු වෙලා නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම 2018 අගෝස්තු 10 වෙනිදා ඉස්ලාමාබාද්දී පියන පාකිස්තානු බුද්ධයන්ස අපගේ තානාපති කාර්යාලයට නිශ්චිත අනතුරු ඇඟවීමක් කළා. මේ අන්තවාදී පිරිස් ඇෆ්ගනිස්තානයේ සහ අනිකුත් අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධාන සමග ක්‍රියා කරන බව. අපගේ ආරක්ෂක අංශවලට එම සිදුවීමේදීවත් පියවර ගන්න බැරි වුණා. මොකද සහරාන් මේ සන්නද්ධ පුහුණුව පිළිබඳ කාරණේ ආරම්භ කළේ 2018 වර්ෂයේ මැදවච්චියේ රඹෑව ප්‍රදේශයේ පවත්වපු ඒ කඳවුරකි. ඒතොර 2018 වර්ෂයේ ඔහු රඹෑවේ කඳවුරේදී මරන්න, ඒ වගේම මරාගෙන මැරෙන්න, ඒ වගේම ප්‍රචණ්ඩත්වය දේශනා කරමින් යන අවස්ථාවේදී එවැනි කඳවුරු 11ක් ඔහු පවත්වලා තියෙනවා. ඒ රඹෑව කඳවුරේ සිද්ධිය වෙනකොටම පාකිස්තාන බුද්ධ්‍යංශවල විසිනුත් මෙහි ඇති අන්තර්ජාතික ජාලය පිළිබඳව දැනුවත් කිරීම කළා තිබුණා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ඔහුගේ දේශනා, ඒ වගේම ඔහු වෙනත් පුද්ගලින් සමග සම්බන්ධතාවයන් පිළිබඳව නිශ්චිත දැනුමක් අපේ බුද්ධ්‍යංශවලට තිබුණත් ඒවා නිශ්චිතව විමර්ශනය කළ හඹා ගොස් මේ ක්‍රියාවලිය වෙනස් කිරීමට ඔවුන් ක්‍රියා කළ නැති බව කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම මෙහිදී සාක්ෂියක් ලබා දුන්නා සාරාන්ගේ බිරිඳ, විශේෂයෙන්ම සිංගප්පූරුවේ පුජ්‍යලෙක් අජා නලීම් කියන පුජ්‍යලයා ඔහුට අරමුදල් සම්පාදනය කරපු බව. නමුත් මේ වාර්තාවේ කිසිම තැනක මේ පුජ්‍යලයා හා ඔහු හා බැඳිච්ච ත්‍රස්තකල්ලිය මොකද්ද, පිලිපීනය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව හරහා ක්‍රියාත්මක වෙන මේ අන්තවාදී ජාලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව කිසිදු ආකාරයක විමර්ශනයක් සිදු නොකර බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම ඉතාම වැදගත් ලෙස 2017 තවත් බුද්ධි නිගමනයක් ආවා. ඉන්දියාවේ අබු හින්ට් නැමැති පුජ්‍යලයා, ඔහු ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවලීන් සඳහා නම් කළ පුජ්‍යලේ, ඔහු සහ මේ කණ්ඩායම අතර පවතින සබඳියාව පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු අපට ලැබිලා තිබුණා. ඒ වගේ අඛණ්ඩව මේ විවිධ රටවල්වල තිබිච්ච මේ සිදුවීම් ජාලය පිළිබඳව සිදුවීම් ගොඩාක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම පළවෙනි පිපිරීම 2018 අගෝස්තු මාසේ 27 වෙනිදා කරලා රිල්වාන් තුවාල ලැබපු අවස්ථාවේ ඔහුට ඔහු බේත් කරගන්න තැන් තැන් වලට ගිහිල්ලා අවසානයේ රෝහල්ගත වෙලා හිටියා. මේ එකඳ සිද්ධියක් පිළිබඳවත් නිශ්චිත විමර්ශනයක් කනගාටුදායකයි සිදු වෙලා නැහැ. ඒ නිසා මතක තබා ගන්න ඕනේ මේවා මේ හුදු දේශපාලකෙන් තර දොස් කියලා පළක් නැහැ. කිසියම් ආකාරයකට අපගේ ආරක්ෂකංශ තොරතුරු දැනගෙන, අපගේ බුද්ධිංශ විශේෂයෙන්ම තොරතුරු දැනගෙන ඒවා සම්බන්ධයෙන් හඹායාමක් සිදු නොකලේ ඇයි කියන එක පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වාර්තාවේ සඳහන් වෙලා නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න. මේ වාර්තාව ඉතාම හොඳට මේ සහරාම් හෂීම්, එම නැත්තම් මොහොමඩ් කාසීම් ජහරාන්, ඔහු 2009 ඉඳන් තමයි සහරාන් බවට පත් වෙලා තියෙන්නේ. මොහොමඩ් කාසීම් ජහරාන්ගේ හැසිරීම පිළිබඳව යම් ආකාරයක විද්‍යාත්මක විග්‍රහයක් කරලා තියෙනවා. මම හිතනවා අපි හැමෝම ඒ කියවිය යුතුයි. ඒ කියන්නේ ඔහු පළවෙනි අවස්ථාවේදී සෙසු සමාජයෙන් අයින් වෙලා සුවිශේෂීකරණය වෙලා තමන් මේ පොදු නීතියක් රටේ තියෙනවා, පොදු සම්ප්‍රදායක් රටේ තියෙනවා, පොදු මුස්ලිම් පිළිගැනීම් තියෙනවා, ඒ සියල්ලෙන් ඉවත් වෙලා ඔහු සුවිශේෂීකරණය වෙලා සුවිශේෂී පුජ්‍යලයෙක් බවට පත්වීම. ඊළඟට ඔහුගේ මේ සුවිශේෂී පිළිගැනීම ඔහු අන්නේන්ට ඉතාම සුළු පිරිසකට මේ ඒත්තු ගන්නලා ඔවුන් තමන්ගේ කණ්ඩායමේ පිරිසක් බවට පත් කර ගැනීම. පෙරලා ඔහු නොවනහා ඔහුගේ කණ්ඩායමේ නොවන සියලුම දෙනා ද්‍රෝහීන්, එමනැත්තං ඉස්ලාමීය නොවන කපීරවරු බවට ප්‍රකාශයට පත් කල්ලා ඔහු ඒ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීම. එමනැත්තං ඔහු රැඩිකල් අදහස් පල කරමින් ඒ කණ්ඩායම විශේෂ ප්‍රචණ්ඩත් කණ්ඩායමක් බවට කාත්තන් කුඩිය ප්‍රදේශයේ කෙනයා. එතකොට මේ තුළින් ක්‍රමයෙන් මේ සහරාන්සා ඔහුගේ කණ්ඩායම ඔහු කිසිම දෙයක් හංගල කල්ල නෑ. විවෘතව තමන්ගේ බ්ලොග් අඩවිය, තමන්ගේ පේස්බුක් අඩවිය, ඒවගේම අන්තර්ජාලය හරහා කරපු ඔහුගේ YouTube කතා මේ සියල්ලම මගින් ඔහු 2017-18 වෙනකොට තමන්ගේ අදහස නිශ්චිතව ප්‍රචණ්ඩ අදහස නිශ්චිතව ප්‍රකාශ කළා. රැඩිකල් ක්‍රියාදාමයක් අවශ්‍යයි, ප්‍රචණ්ඩ ක්‍රියාදාමයක් අවශ්‍යයි කියන එක ප්‍රකාශ කළා තියෙනවා. ඊළඟට එතනින් නොනැවති සෙසු අය කෙරේ, විශේෂයෙන්ම සෙසු මුස්ලිම් සම්ප්‍රදායන් කෙරේ, සූපීවරුන් කෙරේ, එනම් තරිකා නැමැති ඒ කුලකයට අයිති පල්ලි වලට එරෙහිව ඔහුගේ ප්‍රචණ්ඩ මුදාහැරීම ඔහු දිගටම කරගෙන ගිහින් තියෙනවා. කාලාන්තරයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක් මේ රටේ. ඒ ප්‍රශ්නය ප්‍රචණ්ඩ ආකාරයට මතු කරලා තියෙනවා සංවිධානාත්මක ආකාරයට ඔහු කාත්තං කුඩිය. එතකොටවත් මේ පිළිබඳ බරපතල අවධානයක් ඇති වුණේ නැහැ. එවැනි ගැටුමක් පස්සේ තමයි ඔහු කාත්තං කුඩියෙන් පලා ගියේ. නමුත් මේ පිළිබඳව අවධානය යොමු නොවුණා ඒ 2017 ඇතිවෙච්ච අලියාර් හන්දිය ඇතිවෙච්ච ඒ සිදුවීමක. ඊළඟට මොහු පලා ගිහිල්ලා මොහු සංවිධානය වුණා ඊටත් වැඩිය හොඳට. කාත්තං කුඩියෙන් ගිය පුජ්‍යලයා කැකුණගොල්ලට ගිහිල්ලා එතනින් පුත්තලමට ගිහිල්ලා මේක අතිශය පළල් ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කළා. විශේෂයෙන්ම විදේශගත ත්‍රස්ත පිරිස් සමග සබඳියාවන් පවත්වපු වෙනත් සංවිධානත් සමග එකට එකතු කරලා එක සංවිධානයක් බවට පරිවර්තනය කරන්න ඔහු කටයුතු කළා. 2018 ඉඳන් ඔහුගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන ගියා. කොටින්ම රාජ්‍ය අඩපණ කිරීම සඳහා, රාජ්‍යයට එරෙහිව ප්‍රචණ්ඩ බලය පාවිච්චි කිරීම සඳහා විවෘතව හා සංවෘතව ඔහු කුමන්ත්‍රණය කරමින් දිගටම ගියා. නමුත් අවාසනාවකට මේක දකින්න අපි අසමත් වුණා. දැන් තියෙන ගැටලුව, ප්‍රධාන ගැටලුව, කවුද මේකේ මහමොලකරු? මේකේ මහමොලකරු සාරාන් හසීම්ද? එහෙනම් ඇයි ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගියේ? නායකයා එහෙම කරනවාද? එහෙනම් අල් කයිඩා එකේ බින් ලාඩන්ට තිබුණා නේද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට යන්නේ? එහෙම නැත්නම් ISIS එකේ අල් බග්දාදීට තිබුණා නේද ඔය ප්‍රහාර දහස් ගාණක් එල්ල කළා සිරියාවේ, ඉරාකේ? එවැනි ප්‍රහාරයකට සම්බන්ධ වෙන්නේ ඒ දෙදෙනාම ඝාතනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ බලකාය මැරින් සික්ස් එකේ ප්‍රහාරවල. ඒ අරන් ඔවුන් කිසිම එවැනි ප්‍රහාරයකට ගිහින් තිබුණේ නැහැ. එහෙමනම් සහරාන් හසීම්ගෙන් මේ කතාව කෙලවර කරන්න හුඟක් දෙනෙකුට ඕන. මේ සහරාම් හසීම් තමයි අරමුදල් සම්පාදනය කළේ, ඉබ්‍රාහිම් තමයි ඒකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කළේ, සහරාම් සහ රිල්වාන් තමයි මේක කරගෙන ගියේ. ඒ නිසා ඒ කතාව එතනින් අවසන් කියලා කියන්න හුඟ දෙනෙකුට අවශ්‍යයි. නමුත් අපි වරදවා තේරුම් ගත යුතු නැහැ. මොහු මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ගියේ තනිව නෙවෙයි, ඒ වගේම ඔහුට යම්කිසි ආකාරයක ආගමික හෝ ආගමික හෝ වෙනත් තත්වයක් තිබුණා නම් මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යන බව ප්‍රකාශ කරන්න ඕන. මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ, එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බාලන බලය ආපු වෙලාවේ 1977 අගෝස්තු 13 වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසෙ දක්වා මේ රටේ කෝලහලයක් ඇති, දෙමළ විරෝධී කෝලහලයක්. ඒ කෝලහලයේ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සන්සෝනි කොමිසම නමින් කොමිසමක් පත් කළා මෙහි හේතු කාරණා හොයන්න. ඒ සන්සෝනි කොමිසමේ වාර්තාව 1980 ජූලි මාසේ නිකුත් වුණා. එම සන්සෝනි කොමිසමේ වාර්තාව ඉතාම නිශ්චිත ලෙස උතුරු හා නැගෙනහිර දෙපළාතේ පමණක් නෙවෙයි රට පුරාමත් ඉන්දියාවේ ව්‍යාප්ත වෙන ත්‍රස්තවාදී ප්‍රචණ්ඩකාරී රාජ්‍යයට එරෙහි ක්‍රියාදාමයක් පිළිබඳව නිශ්චිත තොරතුරු සහ ඒ ඉතිහාසය පිළිබඳ වාර්තා කරලා තියෙනවා. නමුත් අපිට ඒ සන්සෝනි කොමිසමේ ලබා දීපු ඒ අදහස අපේ රාජ්‍යයට ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඊළඟ අවුරුදු 30 ඇතුලේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිත අහිමි වෙච්ච දැවැන්ත යුදකාරී තත්ත්වයක් සහ විදේශ මැදිහත්වීමක්, සන්නද්ධ විදේශ මැදිහත්වීමක් මේ රට තුල සිද්ධ වුණා. අන්න එවැනි තත්ත්වයක් මේ වார்த்தාවට ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වார்த்தාවෙන් ලබා දීලා තියෙන දේවල් අසම්පූර්ණ වුණත් මේ වார்த்தාව සහරාන් පසුපස හිටපු විදේශීය බලවේග, ඒ වගේම සහරාන් පිටට අරමුදල් සපයපු පිරිස පමණක් නෙවෙයි, මෙතන සංවිධාන තුනක් තිබුණා. ඒ සංවිධාන තුන සම්බන්ධ වෙච්ච ඒ ක්‍රියාදාමයේ පිළිබඳව, ඔවුන් එකමුතු කරපු බලවේගය කවුද කියන එක පිළිබඳව, ඇයි ඔවුන් මේ ප්‍රහාරය එල්ල කළේ කියන එක පිළිබඳව, සහ ඔහුගේ මේ කඳවුරු 11ට ගිය දහසකට ආසන්න පිරිසක් ඉන්නවා, මරාගෙන මැරීමට දියුරුම් දීපු සුවිශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස දැන් නිර් රැඩිකල් කරණයක් වෙලාද? ඔවුන් නිරායුධ වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඒ අය තවදුරටත් තවත් අය මේ තත්ත්වයට බඳවාගෙනද කියලා අපි දන්නේ
නැහැ.
නිසා මේ සම්බන්ධයෙන් අපි අඛණ්ඩව දිගටම මේ පිළිබඳව විමර්ශනයෙන් අවදියෙන් සිටිය යුතුයි. නැත්නම් සංසෝනි කොමිසමට සිදු වූ වාර්තාව ඉතාම හොඳ වාර්තාවක් වුණත් ඒ ඇතිවෙච්ච ලේවැගිරීම අපට වළක්වන්නට බැරි වුණා වගේ අනාගත ලේවැගිරීම් වැළැක්වීමට සියලුම ජන කණ්ඩායම් එකමුතුව මේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. WD ජේ සෙනවිරත්න මන්ත්‍රීතුමා විනාඩි 9යි.
පෙරු යෝජවතාරයතුමනි, මෑත කාලේ අපේ රටේ ඇතිවෙච්ච සිවිල් ජනතාව ඉලක්ක කර එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව මං හිතනවා ආසියානු රටක ඇතිවෙච්ච ඉතාමත්ම බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය වශයෙන් අපිට සලකන්න පුළුවන්. මේ ප්‍රහාරයත් සමග රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. ඒ වගේම රට තුළ පැවති නිදහස් සාමකාමි වාතාවරණයක් බිඳ වැටුණා. මරණ බිය නැවතත් ඇති වුණා. වසර 30ක කුරුවිරු බිසුණු ත්‍රස්තවාදී අමිහිරි අධ්‍යක්ෂින් නැවතත් අපේ රටේ ජනතාව තුළ මතක් වෙන්නට පටන් ගත්තා. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධව බුද්ධිංශයන් මගින් තහවුරු කරන ලද තොරතුරු ලබා දී තිබියදීත් එය වළක්වා ගැනීමට පාලකයන් වගේම ආරක්ෂක අංශත් අසමත් වුණා. බලධාරීන්ගේ වගකීම් විලීතතාවය නිසා අහිංසක සිවිල් පුරවැසියන් 300කට ආසන්න ප්‍රමාණයක් ජීවිත ඒ අයගේ ජීවිත රට අහිමි වුණා. 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. මේ ප්‍රහාරයේ වගකීම කවුද බාරගන්නේ? මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ඇයි? සහරාන් පිටපස් සිට මේ ප්‍රහාරය මෙහෙව්වේ කවුද? සහරාන්ට උදව් කළේ කවුද? නැවත මෑණි ප්‍රහාරයක් සිදු කරයිද? මෑණි ප්‍රශ්න ගණනාවක් අද අපේ රටේ මේ ප්‍රහාරයෙන් පස්සේ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. අපි දන්නවා අපි අද මේ විවාදයේදී අපි හිටපු ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් ප්‍රකාශයක් කළා. එතුමා පැහැදිලි කළා මේ ප්‍රහාරය ඇතිවෙනට පෙර අතුව ඇති වෙලා තිබුණ තත්ත්වය. ඒ වගේම ප්‍රහාරයෙන් පසුව එතුමාට මුහුණ දෙන්න තිබුණ දුෂ්කරතාවයන් ගැන. ඇත්ත වශයෙන්ම එතුමාගේ ප්‍රකාශය ඉතාමත්ම ප්‍රඥාගෝචරයි. මොකද නොයෙක් මතයන් රටේ ජනතාව තුළ ඇති වෙලා තිබුණා එතුමා ගැන. නොයෙක් මතයන් ප්‍රකාශ වෙමින් තිබුණා. ඒ වගේම මේ පාස්කු සිද්ධිය ගැන විභාග කරපු කොමිසම් පවා යම් යම් ප්‍රකාශ කරලා තිබුණා. නමුත් අද අපිට පැහැදිලි වෙනවා එතුමා මේ සම්බන්ධව ඇත්ත වශයෙන්ම හැබෑ තත්ත්වය දැනගෙන ඉඳලා නැහැ. බුද්ධි අංශයන් එතුමාට ඒ ගැන කියලා නැහැ. එතුමා මේ සිද්ධිය ඇතිවෙන්නට පෙර අතුව රටින් පිටවෙල යන අවස්ථාවේ එතුමාට ඒ සම්බන්ධ දැනගන්න ලැබුණා නම් යම්කි සැලකිරීමක් කළා නම් ඒ රටේ ජනාධිපතිර වශයෙන් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නට එතුමා කිසිවත් ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය එතුමා පැහැදිලි කළා. ඒක ඇන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අතීතු මෙල්කම් කාර්දිනල් හිම්පාණන් කතෝලික ප්‍රජාව වෙනුවෙන් දිගින් දිගටම හඬ නැගුවා. ජනතාව තුළින් ඇතිවුණ මේ පීඩනයත් එක්ක තමයි 2019 වර්ෂයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන්න මේ කොමිෂන් සභාව පත් කළේ. එතකොට සමහර අයට මතයක් තියෙනවා මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොමිසමක් කියලා. එතුමාට අවශ්‍ය විදිහට මේ කොමිෂමේ නිර්දේශ ප්‍රකාශ කරන්නට කටයුතු කළා කියලා. මේක සම්පූර්ණ තමුන්ලංශ දන්නවා පදනම් විරහිත ද්වේෂ සහගත ප්‍රකාශ. එතකොට මේ රටේ ජාතික ආරක්ෂාවට ඒ වගේම ස්ථාවර භාවයට ආර්ථිකයට ආගමික සහජීවනයට වගේම සමාජීය ජීවිතයටත් අතිශය අනර්ථකාරී බලපෑමක් සිදු කර බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෞගේ මැතිවරණයේදී දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ අනුව එතුමා ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව සැලැස්වීම මගේ වගකීමක් බවට මම බාර ගන්නවා. මම බලයට ආවොත් මේ රටේ මේ ත්‍රස්තවාදී යෝජනු නැති කරලා ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව සරස්වන්නට ඒ වගේම පාස්කු ප්‍රහාරය දිදවැටුණු ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්නට කටයුතු කරනවා කියන කාරණය තමයි එතුමා දිගින් දිගටම මැතිවරණ වේදිකාවේ දා ප්‍රකාශ කළේ. එතන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව දැන් එළි දෙක තිබෙනවා. වෙනත් කොමිෂන් සභාවට වඩා මේ කොමිෂන් සභාව දෙසම ලෝකෙම අවධානයෙන් සිටියා. කොමිසම් සභාවේ කාර්යභාරය දැන් ඔවුන් අවසන් කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවදී අපි මතක් කරන්න ඕනේ මිට පෙරත් යම් යම් දේවල් වලට මේ කොමිසම් සභාව පත් කරලා තියෙනවා. මේ පත් කරපු කොමිසම් සභාවල වාර්තා පිට වුණත් මේ වාර්තාවන් ගැන අධ්‍යයනයක් කරන්නට අඩු වශයෙන් වාර්තා කියවන්නටවත් රටේ ජනතාවට ලැබුණේ නැහැ. ඒ සම්බන්ධ උනද්දුවත් දක්වන කොටස් වලට ලැබුණේ නැහැ. නමුත් මේ වාර්තාව එහෙම නෙමෙයි. මේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඒ වගේම මේ වාර්තාව ගැන අවධානයක් යොමු කරගෙන සිටිම කොටස් වලට මේ වාර්තාව ලැබෙන්න සැලැස්සුවා. එයට අධ්‍යයනය කරන්නට අවස්ථාව සලස්සලා දිනවා. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුවේ විවාදයකුත් මේ වාර්තාව ගැන, ඒ වගේම වාර්තාවෙන් කරලා තියෙන ප්‍රකාශ ගැන අද පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා තියෙනවා. තෝට මේ පාසු කොමිෂන් සභාව උද්දලයන් 400කට පමණ ප්‍රමාණයකින් සාක්ෂියම සැලසීම. මෙනි මහා පරිමාණ ජාතික විශ්ලේෂණයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ රැසක් ඒ අය ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. සමහර අය පාසු කොමිෂමට නොයෙක් විදිහේ චෝදනා කරනවා. වැඩක් ඇති දෙයක්, එහෙම නැත්නම් කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් නිර්දේශ කරලා නැහැ කියලා. නමුත් ඒක මේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් අපරාධ විමර්ශනය කරන දෙපාර්තමේන්තුවක් අංශයක් නෙවෙයි. ඒ පාසු කොමිෂන් සභාවට පැවිදිලා තියෙන වගකීම තමයි තමන් වෙත ඉදිරිපත් වෙලා තියෙන කරුණු විග්‍රහ කරලා රටට ඉදිරිපත් කිරීම. ඒ කාරණය මේ පාසු කොමිෂම විසින් අවංකවම කරලා තියෙනවා කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. එතකොට මේ විශ්ලේෂණය නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ මෙයට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිමය දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය පුණ්‍යාක්ෂයන් ඇතුළු රාජ්‍ය ආයතනවල බලධාරීන් ගත යුතු විවිධ පියවරයන් ගැන ක්‍රියාමාර්ගයන් රැසක් ඒ කොමිෂම විසින් හඳුනාගෙන තියෙනවා. පාස් කොමිෂන් සභා වාර්තාවේ තවත් සාධනීය නිර්දේශ ගණනාවක් සඳහන් වෙනවා. වහප්වාදය හා වහප්වාදී බිත්තතුන් විසින් සිදු කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කිරීම. තව්හීද් සංවිධාන වහප්වාදී සංවිධාන වන බැවින් ඒවා තහනම් කිරීම. ආගමික පදනම් මත දේශපාලන පක්ෂ ලියාපදිංචි තහනම් කිරීම. ආර්ථික අමාත්‍යාංශ සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවති යුතු බවත් ඔහු විදේශගත වන්නේ නම් අනිවාර්යයෙන්ම වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙකු පත් කිරීම ආගමික කටයුතු සඳහා පැවති යුත්තේ අමාත්‍යාංශයක් වන අතර කරුණු රාශියක් මේ වාර්තාවෙන් අධිජිපත් වෙලා තියෙනවා.
විනාඩි දෙකයි තව.
ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බව මේ නිර්දේශ කර ඇති අතර ජංගම දුරකථන සමිතිය අනුකුත් කිරීමේදී ඒත් පුද්ගලයෙකු සඳහා ලබන සම්බන්ධතා ගන්න සීමා කිරීමටද හදිසි නීතිය පැනවීමෙන් තොරව පොලිසියට හමුදාවේ සහාය ලබා ගැනීමට පුළුවන් ආකාරයට නීති සකස් කළ යුතුයි කියන කාරණයත් මේ පොවිචන් සභාවේ වාර්තාවේ සඳහන් වෙනවා. ඊළඟට මද්‍රසා පාසලට ලැබෙන අරමුදල් නියාමනය කිරීම වැනි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සාධනීය නිර්දේශ රැසක් මෙහි සඳහන් වෙනවා. මෙම කරුණු අද නිර්දේශ කරන්න තියෙනවා මේ කොමිෂම. මං හිතනවා මේ කරුණු වලින් මේ රටේ සාමය, රටේ සහජීවනය ආරක්ෂා කිරීමට ඉබල් වෙන කරුණු ක්‍රියාත්මක කිරීමට රජය විසින් මං හිතනවා පියවර ගනිවි කියලා. නමුත් අපි මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් මේ සියලුම ජාතීන් එකට ජීවත් වෙලා මේ රට ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය මොනම විදිහින්වත් ඒ අවශ්‍යතාවයට බාධා වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු නැහැ. අපිට පෞගිය කාලය තුල සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී අරගල නිසා, ඒ වගේම ත්‍රස්තවාදී මර්ධනය කිරීම සඳහා රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා මේ රටේ තිබිය යුතු ජාතීන් අත තිබිය යුතු සාමය අද හුඟා දුරට පළුදු වෙනවා. ඉවගේම මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් අතර දීර්ඝ කාලීනව සම්බන්ධතාවයක් තිබුණා.
කාලය අවසන් වෙනවා.
අද ඒකත් එක්තරා ප්‍රමාණයකට
ඔබතුමායි කාලය අවසන්
තියෙනවා. මෙන්න මේ නිසා මේ රට ඉදිරියට දියුණු කරන්න, සංවර්ධනය කරන්න අපි මේ ජාතීන් අතර සමගියක් ඇති වෙන ආකාරයට, ඒ වගේම ආගම් අතර සමගියක් ඇති වෙන ආකාරයට අපි කටයුතු කරන්න ඕන කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම මම මේ අවස්ථාවේදී තවදුරටත් කියනවා
අවසන්කාර මන්ත්‍රීතුමා වෙලා
විනාඩියක් පාස්කු විදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තා නිධියන් සඳුව චූදියන් නඩු පැවිදි සහ විභාග කිරීම සම්බන්ධ යුක්ති පසිමේ පරිපාටි ප්‍රකාශ තමයි සිදු කිරීම ඇති වන්නේ. එම නැත්නම් යම් යම් මහජනයක් ප්‍රකාශ කර පරිදි එම නැත්නම් යම් යම් අය කරුණු නොදැන කරන ප්‍රකාශ පදනම් කරගෙන නඩු පවරන්න පුළුවන් කමක් නැහැ. ලැබෙන දේශපාලනඥ නඩු පවරන්න පුළුවන් කමක් නැහැ. මේකට හැබෑවටම දායක වෙද්ද එවගේම මේ සම්බන්ධව මූලික වෙච්ච මේ අපරාධ ගණයේ ස්වභාවය බැරිදි වලට සහභාගී වෙච්ච අයට තමයි නඩු පවරන්න
පුළුවන්.
ඒ වගේම එකවචනෙත් කියන්නට ඕනේ මේ පාස්කු දින සිද්ධිය ප්‍රධාන වශයෙන් වළක්වා ගන්න තිබුණා අපේ බුද්ධි අංශත් ඒ වගේ මානසික අංශත් හරියාකාර කටයුතු කළා නම් ඒ අයගේ කටයුතු කිරීමේ ප්‍රාණවත් කම ගැන අද අපිට ලොකු සැකයක් තියෙනවා. ඒ අය මේ තමුන්ගේ වගකීම් හරියාකාරව නොකළයි කියන කාරණය ගැන අද මුළු රටම කතා
කරනවා.
පැහැදිලි විවරණයක් මේ ඉදිරියේදී අපි ඉතිං කරලා මේව නැති කරන්නට ඒ වගේ මේව තහවුරු කරන්නට මේ අංශයන් ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න ඕන කියමින් මගේ වචනේ පියවසන්.
ස්තුතිවන්තමාට. ගරු සෙල්ලම් මඩිකලනාද මන්ත්‍රීතුමා විනාඩි 10යි.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. முதலிலே தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக பசறை பேருந்து குடை சார்ந்ததில் 17 பேர் கொல்லப்பட்டார்கள். ஏனையவர்கள் காயமடைந்தார்கள். அவர்கள் இறந்தவர்களுக்கு எங்களுடைய அஞ்சலியையும் அதனால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு எங்களுடைய ஆறுதலையும் காயமடைந்தவர்கள் மீண்டும் நல்ல நிலைக்கு வர வேண்டும் என்ற ஆசியையும் கூறி தலைமன்னார் பேரிலே பேருந்தும் புகையிரதமும் மோதி 17 பேர் காயப்பட்டிருக்கிறார்கள். ஒருவர் மரணமடைந்திருக்கிறார். பாலச்சந்திரன் தருமன் என்ற பாடசாலை மாணவன், அதிலே பயணித்தவர்கள் பாடசாலை மாணவ மாணவிகளும் இரண்டு ஆசிரியர்களும். இந்த இறந்த குடும்பத்திற்கு தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக எங்களுடைய அஞ்சலியையும் அனுதாபத்தையும் காயப்பட்டவர்கள் மீண்டும் நல்ல முறையிலே வர வேண்டும் என்ற ஆசியையும் கூறி இன்றைய தினம் உயிர்த்த ஞாயிறு சம்பந்தமாக ஒத்திவைப்பு பிரிவிலே பேசுவதற்கு உண்மையிலே நான் சில விடயங்களை கூறலாம் என்று நினைக்கின்றேன். வருகிற மாதம் 4ஆம் தேதி மீண்டும் உயிர்த்த ஞாயிறு வர இருக்கிறது. அந்த சமயம் இந்த தேவாலயங்களிலே படுகொலை செய்யப்பட்டவர்களுடைய குடும்பங்கள் அதை கொண்டாட முடியாது. சோகத்திலே தொடர்ந்தும் அந்த 4ஆம் தேதி ஒரு சோக நாளாக அது அமைய இருக்கிறது என்பதை இங்கு குறிப்பிட விரும்புகின்றேன். அன்றைய தினம் புது உடுப்படுத்து புது துணி உடுத்து காலையிலே இறைவனை தரிசிப்பதற்காக இறைவனை பிரார்த்திப்பதற்காக சென்ற மக்கள் என்ன நடக்கப்போகுது என்று தெரியாத ஒரு சூழ்நிலையிலே தேவாலய குறிப்பாக தேவாலயங்கள் அந்த தாக்குதலுக்கு தெரிவு செய்யப்பட்டது. உண்மையிலே எங்களை பொறுத்தமட்டிலே என்ன காரணம் என்று இன்னும் கண்டுபிடிக்க முடியவில்லை. அதேபோல உல்லாச விடுதிகள் தாக்கப்பட்டது, வெளிநாட்டவர்கள் படுகொலை செய்யப்பட்டது, அதுவும் இந்த நாட்டிற்கு வெளிநாட்டவர்கள் வரக்கூடாது என்பதற்காகவா அல்லது வேற திட்டங்களை வைத்து செயல்பட்டார்களா என்பதை இன்னும் அது சம்பந்தமான செய்திகள் வெளிவரவில்லை. இதிலே குறிப்பாக நான் ஒன்று சொல்ல வேண்டும். முஸ்லீம் மக்களை பொறுத்தமட்டிலே அவர்கள் இந்த தாக்குதல்களுக்கு எதிராக நின்றதன் காரணமாகத்தான் இந்த தாக்குதல்கள் முறியடிக்கப்பட்டிருக்கிறது. அதை நான் இங்கு சுட்டிக்காட்ட வேண்டும். அவர்கள் இந்த தாக்குதலுக்கு ஒத்துப்போகாத ஒரு சூழலை, இந்த தாக்குதலில் சம்பந்தப்பட்டவர்களை கைது செய்வதற்கான ஒரு முயற்சியை எங்களுடைய முஸ்லீம் சகோதரர்கள் இணைந்து செய்ததால் இந்த தொடர்ச்சியான தாக்குதல்கள் நிறுத்தப்பட்டிருக்கிறது. ஆனால் அது நிறுத்தப்பட்டிருக்கிறது என்பதை இலங்கை அரசாங்கம் தொடர்ச்சியாக தங்களுடைய செயல்பாட்டின் ஊடாகத்தான் நிரூபிக்க வேண்டும். நிறுத்தப்பட்டிருக்கிறது. இந்த ஆணைக்குழுக்கள் எல்லாம் போடுவது பிரச்சனைகளை கிடப்பிலே போடுவதற்கும், உடனடியாக அந்த பிரச்சனையை தணிப்பதற்குமான ஒரு செயற்பாடாகத்தான் ஆணைக்குழுக்கள் தொடர்ச்சியாக போடப்பட்டு அது கிடப்பிலே அந்த அறிக்கைகள் போடப்பட்டதன் காரணமாகத்தான் இப்பொழுது இந்த உயிர்த்த ஞாயிறு தாக்குதல் அறிக்கையும் கூட எங்களுடைய ஆண்டகை மல்கம் ரஞ்சித் அவர்கள் இந்த இலங்கை அரசாங்கத்தின் மீது அதீத நம்பிக்கை வைத்திருந்தார். ஆனால் அந்த நம்பிக்கை அற்றுப்போனதன் காரணமாக சர்வதேசத்தின் விசாரணையை வேண்டி நிற்கின்ற அளவிற்கு அவருடைய நம்பிக்கை இந்த அரசாங்கத்திடமிருந்து குறைந்திருக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். இந்த பிரச்சனை என்பது தமிழர்களுடைய இனப்பிரச்சினை சார்ந்ததாக, கூடுதலாக தமிழர்கள் இறந்திருக்கிறார்கள் என்ற அடிப்படையில், சிங்கள மக்கள் அதிலே இறந்திருந்தாலும் கூட இந்த கொச்சிக்கடையிலே இறந்தவர்களை பார்க்கின்ற போது முஸ்லீம் மக்கள் இறந்திருக்கிறார்கள், சைவ சமய எங்களுடைய சகோதரர்கள் இறந்திருக்கிறார்கள். இப்படி ஒட்டுமொத்தமாக கணக்கிட்டு பார்க்கின்ற போது தமிழர்கள்தான் கூடுதலாக இறந்திருக்கிறார்கள். அந்த அடிப்படையிலே கடந்த காலங்களிலே 30 வருடங்களுக்கு மேலாக இனப்பிரச்சினை என்பது கிடப்பிலே எப்படி போடப்படுகிறதோ, மீண்டும் அந்த இனப்பிரச்சினை கிடப்பிலே போடப்படுகின்ற அந்த தொடர்ச்சியான காரணங்களால் இன்றைக்கு எங்களுடைய தேசத்திலே போராட்டங்கள் வலுப்பெற்று வருகின்ற அந்த சூழலை இந்த உயிர்த்த ஞாயிறிலும் இந்த தாக்குதல்களை உடனடியாக தாக்கியவர்களை, அதில் இந்த அறிக்கையிலே சம்பந்தப்பட்டவர்களை கைது செய்து விசாரணை செய்ய வேண்டும் என்பது எங்களுடைய பிரதான கோரிக்கையாக இருக்கிறது. ஆகவே இன்றைக்கு இருக்கின்ற நிலைமை, தமிழ் முஸ்லீம் மக்களிடையே இந்த அரசாங்கம் அழுத்தத்தை கூடுதலாக செய்து வருகிறது என்பதை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எங்களுடைய நிலங்கள் எங்களிடமிருந்து அபகரிக்கப்படுகிறது. முஸ்லீம் சகோதரர்களுடைய உரிமைகள் மறுக்கப்படுகின்ற வகையிலே சில செயற்பாடுகள் தொடர்ந்து வந்து கொண்டிருக்கிறது. எங்களுடைய உரிமைகள் மறுக்கப்படுகிறது. எங்களுடைய நிலங்களிலே நாங்கள் வாழ முடியாத ஒரு சூழலை உருவாக்குகின்ற ஒரு நிலை காணப்படுகிறது. ஒரு மனிதன் தொடர்ச்சியாக என்னுடைய இனம்
வினாடி தக்காய்
தொடர்ச்சியாக 12 மினிட்ஸ் ஒன்றபிள் டெபுட்டி ஸ்பீக்கர் மை டைம் 12 மினிட்ஸ் அந்த அளவிற்கு எங்களுடைய நிலத்திலே எங்களுடைய இனம் வாழக்கூடாது, அது சிதைக்கப்பட வேண்டும். எங்களுடைய வடக்கு கிழக்கிலே முஸ்லீம் மக்களும் நாங்களும் இணைந்து வாழுகின்ற அல்லது தொடர்ந்து வாழுகின்ற எங்களுடைய தேசத்தினுடைய அந்த ஒற்றுமையாக தமிழினம் வாழ்ந்ததென்ற அந்த நிலைமையை சேர்ப்பதற்கு, வரலாற்றை சேர்ப்பதற்கான செயற்பாடுகளை இந்த அரசாங்கம் செய்து வருகிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். எங்களுடைய நிலங்கள் பறிக்கப்படுகின்ற போது எங்களுடைய இனம் அங்கு வாழ முடியாத சூழல் இருக்கிறது. இந்த பறிக்கப்பட்ட நிலங்களிலே சிங்கள மக்களை குடியேற்றுகின்ற போது எங்களுடைய வாழ்வுரிமை என்பது பறிக்கப்படுகிறது. இதேபோலதான் முஸ்லீம் மக்களும் அவர்களுடைய உரிமை சம்பந்தமாக இன்றைக்கு கேள்விக்குறியோடு வாழ்ந்து கொண்டிருக்கின்ற சூழல் இந்த அரசாங்கம் புரிந்து கொள்ள வேண்டும். இல்லை என்றால் இன்னொரு தாக்குதலோ அல்லது இன்னொரு பிரச்சனைகளோ
முஸ்லீம் பீப்பல் ஐ ஆனரபிள் அடகலநாதன் த ஹோல் கண்ட்ரி நோஸ் அண்ட் த முஸ்லீம் லீடர்ஸ் ஹவ் கம்ப்ளைன் தேவர் ஆல் சேஸ்ட் அவுட் ஆஃப் ஜஃப்னா பெனின்சுலா within 48 hours by the LTT and the silent voice of the TNA. Haven't all the Muslim people got the right to now resettle in Jaffna Peninsula or not? Yanda puluvantatte athikare LTT parajayam passe ned
amachar avargale முஸ்லீம் சகோதரர்கள் திருப்பி அனுப்பப்பட்டது சில காரணங்கள் இருக்கலாம், ஆனால் அதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. அவர்கள் அகதியாக்கப்பட்டதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. இன்றைக்கும் எங்களுடைய தேசத்திலே வந்து அவர்கள் குடியேறத்தான் நாங்கள் சொல்லி வருகிறோம். ஆகவே அதற்கு மன வருத்தப்படுகிறோம். அதை ஏற்கனவே தமிழ் தேசிய
கூட்டம்
அந்த வகையிலே நாங்கள் முஸ்லீம் மக்களுக்கு எதிரானவர்கள் அல்ல. நாங்கள் சேர்ந்து வாழுகின்ற ஒரு இனம். அமைச்சர் அவர்களை எனக்கு நேரம் காணாதபடியால நான் உரையாற்றுகிறேன். எங்களுடைய இல்ல இல்ல நாங்க எங்க தமிழ் தேசிய கூட்டமைப்பு இது சம்பந்தமாக வலியுறுத்தி சொல்லி இருக்கிறது, மன வருத்தப்படுகின்றது. ஆனால் விடுதலை புலிகள் என்னத்துக்கு அனுப்பினார்கள் என்பதை எங்களுக்கு அது காரணங்களை அவர்கள் சொல்லவில்லை. ஆனால் அது அந்த அகதியாக்கப்பட்ட நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. என்னுடைய டைமை அமைச்சர் அவர்கள் எடுத்து தாருங்கள்.
காலை கலமநாக்கரன் திவா போஜனை கருணாகரன்
அந்த வகையிலே மீண்டும் ஒரு இனப்பிரச்சனையை தூண்டுகின்ற வகையிலே இரண்டு இனங்களையும் புறக்கணிக்கின்ற வகையிலே இரண்டு இனங்களுக்குரிய உரிமைகளை அடிப்படை உரிமைகளை பறித்தெடுக்கின்ற வகையிலே
இலங்கை
செயற்படுமாக இருந்தால் அந்த இரண்டு இனங்களும் ஒற்றுமையாக தங்களுடைய தேசத்திலே வாழுகின்ற அந்த அந்த உரிமையை பெறுவதற்கு தயங்காது செயல்படக்கூடிய ஒரு சந்தர்ப்பத்தை உருவாக்குகின்ற நிலை ஏற்படும் என்பதை கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
அவசரம் ஸ்துதி கரு வசந்தியாப்பா பண்டார் மந்திரிமா
கரு நியோஜ கதாநாயக துமணி அது தவசி மே பாஸ்கோ பிரஹாரை பிள்ளை வந்து மே அவசான் வார்த்தாவ விவாதே லக்கர முகத்தே பெஹதிலுவ கியானோன அப்பிட்டு மே பாஸ்கு வார்த்தாவ சுயம் அத்தியனை கர்ண கொட்டு மே விசியக்க பிரஹாரே பிலிபந்தவ பிரசஸ்தம வார்த்தாவ மே உணவுனா நேத்திமின புகோ கருணு அழலா அப்பற அட்ட மா விஸ்வாச கர்ணவா இதிரி பிரதிபத்தியமய தேஷ்பாலன கிரியாவளிய கதி அதிசய வெதகத்தன கருணு ராசியாக மே சம்பிண்டனை கல்ல திபெனவா விசேஷம் பௌகிய யகபாலன ஆண்டுவே எல்மெருணு மந்தகாமி அலச ராஜ்ய பாலனைய மே பாஸ்கு வார்த்தாவை தாம் மெனவின் சந்தான் கல்ல திபெனோம் அப்படித்தான் பகுகிய யகபாலன ராஜ்ய கொய் ஆக்காரே கட்டது சமாஜ ஆர்த்திக தேசபாலன பிரசவரட்ட மூணதுன் ஆக்காரைய விசதுவ ஆக்காரே பிள்ளை வந்தவா அப்படி ஹெமோட்டம ஹொந்த அத்த கீம் திபெனவா ஏனிசாய் மாம கியன்னே யகபாலன ராஜ்ய எல்மெருனு மந்தகாமி ச அலச ஏ ராஜ்ய பாலனை பிள்ளைபந்தவ மே வார்த்தாவ தமா கதிம நிதசுன எத்தவசே மெஹி பெஹதில சதகம் கரல திபெனவா பௌகிய காலாந்திரே முழுள்ளே ஏகன விசேஷம திதாஸ் பாலவ திதாஸ் விஸ்ஸ யாபாலன ரஜே துல இத தருணுலெஸ் முஸ்லிம் அந்தவாதே ஜிஹாட்வாதே தாக்வா வஹபிசம் தாக்வா மே அந்தவாதி தத்தே லியலா தலுலா வெடென் ஓன் கர்பாஷ சப்பேவா இத ஹசர சப்பேவா இத சபசி அணுவக்கே சூஃபி பூஜக்கே கு எஹெய்யா மௌலவித்துமா பிஹி பிரஹாரியா கெல்லகராட பாஸ்யா அப்படி தான்னவா ஹிடபு ஆண்டுக்கார அலவி மௌலானா மெத்துமா மக்கமதி ஏ பொலிசியட் கீழா கம்ப்ளைண்ட் தானியான விழாவேதி ஏ அவஸ்தாவேதி மே அந்தவாதே பிலிபந்தவ கதாவ இத்தாம பிரபல விதியட சாக்காச்சாவட் லாக்குனா இத சபசி அணுவட்டே மெய் மாசி விசி நமவேனிதா ஃபாரூக் கதீர் வஹப்பாதி விசிங் கஹத்தனே கரபு கதாவ மிராட்டே போ குடா தருவ பவா தன்னா காரணாவா மே விதியட் அவில்லா 2016 ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තු අමතා ලංකාවේ පවුල් හතරක වැදගත් පවුල් හතරක ප්‍රභූ පන්තියේ පවුල් හතරක ඒ දරුවෝ 32 දෙනෙක් පිටරට ගිහිල්ලා ඒ වගේම විදේශ රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබන මුවාවෙන් ඒ අය පිටරටවල ඉඳලා විශේෂයෙන්ම සිරියාවේ ඉඳලා මේ වහබ්බාදය පෝෂණය කරලා මේ රටට ආනායනය කරනවා කියන ප්‍රවෘත්තිය එතුමා මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ යහපාලන කාලේ අප්‍රේල් 4 වෙනිදා අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පළවෙනි පුවත ඉන්දියානු ඔත්තු සේවාවක් මගින් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අගෝස්තු ඒ අප්‍රේල් 4 වෙනිදා බුද්ධි තොරතුරු ලබා දුන්නාට පස්සේ මේ ඇල්මරුණු පාලනය, මේ කම්මැලි පාලනය, මේ කුසීත පහුගිය රජය මේ පිළිබඳව පැහැදිලි ක්‍රියාමාර්ගයකට එළඹියේ නැහැ. ප්‍රහාරය එල්ලවෙන 21 වෙනිදා 20 වෙනිදාත් නැවත අවසාන වතාවට පැය 48ක් ඇතුළත ප්‍රහාරයක් එල්ලවන බවට පණිවිඩයක් ලැබුණා. එතෙන්දිත් මොකද වුනේ? අවශ්‍ය කටයුතු සඳහා කියලා පහළට මේ තොරතුරු ලබා දුන්නා මිසක් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගන්න පහුගිය රජයේ ක්‍රියා කළේ නැහැ. ඒ නිසා පහුගිය රජය කියලා කියන්නේ හිටපු ජනාධිපතිතුමා, හිටපු අගමැතිතුමා පමණක් නෙවෙයි, අද මේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු මේ හිටපු බොහෝ දෙනා එදා ආණ්ඩුවේ කොටස්කාරය විදිහට හිටියා. අද මේ විපක්ෂයේ ඉන්න. ඒ නිසා මේ පහුගිය රජයේ ඉලක්ක කරගෙන මෙහි තිබෙන තොරතුරු වෙනුවට සාරා ජස්මින් පිළිබඳව මෙහි නොපවතින ඒ අද්භූත බලවේග පිළිබඳව මේ වාර්තාවෙන් එහාට ගිහිල්ලා මේ අය උත්සාහ කරනවා වෙන තැනකට මේ අරගලේ වරදකරුවා, මේ සාහසික අපරාධේ මේ විත්තිකරුවා වෙනස් කරන්න ඕන් කතා කරනවා කියලා කියන්න ඕනේ. පහුගිය කාලේ යහපාල නාණ්ඩු සමයේ මම දකින දැවැන්ත ඛේදවාචක අපරාධ තුනක් තිබෙනවා. ඒ පළමු අපරාධය තමයි මේ පාස්කු ප්‍රහාරය. දෙවැනි අපරාධය තමයි මහ බැංකු මංකොල්ලය. තුන්වැනි එක තමයි රණවිරුවන් ජිනීවා හරහා ජාත්‍යන්තර අධිකරණයක් හරහා ඔවුන් ධන ගැස්වීම සඳහා සිරහඩා සිට ගැනීම සඳහා මොවුන් කරන ඒ අනවරත අරගලය. මේ ප්‍රධාන අපරාධ තුනේම විත්තිකරුවා පහුගිය ආණ්ඩුව කියන එක කියන්න ඕන මේ මොහොතේදී. අතවසේම ඔබ දන්න ඔබ අපේ නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා පහුගිය මේ අවස්ථා තුනේදීම මේ අරගලේ ඇත්ත අපරාධකාරයා වෙනුවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහෙන් හෝ වට කරලා එතුමාට ගැට ගහන්න තමා මේ අපරාධ තුනේදීම මේ විපක්ෂයේ දිගින් දිගටම ක්‍රියා කළේ. ගන්න බලන්න බැඳුම් කර වංචාවේදී ලංක බැංකුවෙන් ණය අරගෙන මහ බැංකුවේ බැඳුම් කර සල්ලි දීලා ගත්තා. මහ බැංකුවේ බැඳුම් කර ටික අරගෙන මහ බැංකුවේම අර්ථසාධක අරමුදලට වික්කා. මේ තැන් තුනේදීම අපරාධ සිද්ධ වුණා. ඒ නිසා මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපරාධය මහ බැංකු මංකොල්ලේදී සිද්ධ වුණේ රජයේ මුදල් අරගෙන රජයට ණයට විකුණලා පොලියක් උපයා ගන්න සාහසික ලෙස පහුගිය රජයේ ක්‍රියා කරා. මේක වසන් කරන්න උත්සාහ කරන්නේ ඒකත් අපේ ඇඟේ පිට දාලා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතාවත් ඒ වගේ. මේ රටේ ඉන්න කුඩා දරුවෙක් දන්නවා කවුද මුස්ලිම් අන්තවාදයේ වහබිසම් දක්වා ජිහාඩිසම් දක්වා වර්ධනය කරන්න පෝෂණය කරේ කියලා. ඒ නිසා මම කියනවා දැන් මේ අවසාන වශයෙන් රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න හදන උත්සාහයේදී පවා මම විශ්වාස කරන්නේ මේ ඇත්ත යථාර්ථය මේ සියල්ලදත් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම දැනගත්ත තවත් එකක් තියෙනවා නම් ඒකත් දන්න ජනතා විමුක්ති පෙරමුණට මේ ගැන කතා කරන්න. ඇයි ආත්ම ශක්තියක් නැත්තේ කියලා මම විමසනවා මේ මොහොතේදී. අර රණවිරුවන් දංගෙඩියට ගෙන යන කතාවේදී ඒකත් අපේ ඇඟ උඩ දාන්න හදනවා. වසන්ත කරන්නාගොඩ මැතිතුමා, ජිකේ දසනායක මැතිතුමා, අර හිටපු නාවික හමුදා ඒ නාවික හමුදා අපතිවරුන් ජිනීවා වලට අරන් ගිහිල්ලා ඒ හරහා අතිගරු ජනාධිපතිතුමාට ඒක වරද පටවන්න මෙයයි උත්සාහ කරනවා. එදා 11 දෙනෙක් අතුරුදහන් වුණා කියන සම්පත් මුණසිංහට ඉතාම පැහැදිලි සාක්ෂියක් තිබෙද්දී අවශ්‍ය සියලු කටයුතු 2008-2009 කාලේදී මුහුදේ ඉඳගෙන වසන්ත කරන්න ඕකට මැතිතුමා ඒ පියවර අනුගමනය කරලා තියෙද්දි මොකද උනේ? අවසාන වශයෙන් මේ අපරාධේ ඇත්ත විඳ ඇත්ත අපරාධකාරයෝ ඉඳද්දී මේකේ අවධානම අපේ ජනාධිපතිතුමාට ගේන්න හදනවා. මම කියන්නේ ඇත්ත අපරාධකාරය ඉඳද්දී මේ වෙන කෙනෙකුට ගෙනියන මේ සාහසික තත්ත්වය ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණට පේන්නේ නැත්තේ කියලා. අපි කියන්නේ පහුගිය රත්තපුර නගර සභා මැතිවරණයේදී හනස් කියන පුද්ගලයා ඔවුන්ගෙන් ඡන්දය ඉල්ලුවා. අරම් ගෝණෙක් මැරුවා කියලා ප්‍රවෘත්තියක් පහුගිය කාලේ පළ වුණා. ඒ කඩිස්සවා බැලුවා. ඔය වැඩේ අපිට වුණා නම් මොකද වෙන්නේ කියලා මම අහන්නේ. අපි දන්නවා මේ පාස්කු වර්තාවේ තියෙනවා එක අපරාධකාරයෙක් ඔවුන්ට සල්ලි සැපයපු පුජ්‍යලයා. ඒ සල්ලි සැපයපු පුජ්‍යලයා අරමුද සැපයපු පුජ්‍යලයා අද මේ අයගේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවෙන්ට කටයුතු කළා. අපේ මිනිහෙක් ඔගේ හිටියා නම් මොකද අපිට වෙන්නේ? ඊ අපි නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් දෙන්න. ඊ අපි
අවසන් කරනවා. ගාලේ කර්මනාකරණය කරන්න
මේ අපරාධයක් වෙලා තියෙනවා කියලා තැනට ඒ ප්‍රදේශයේ අපි සැරිසරුවා ඊයේ දවසේ සෑහෙන කාලයක්. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි අපි 11 දෙනාට අපිට නම් හම්බුනේ නැහැ. එහෙම අපරාධයක් වෙච්චි පරිසර විනාශයක් වෙච්ච තැන අපි වටේම ඇවිදිනවා මේ සති දෙක තුළම. ඒ නිසා නොකල වරදකට අතිගරු ජනාධිපතිතුමාටත් අපේ රජයටත් වන්දි ගවන්න චෝදනා ඉල්ල කිරීම සාධාරණයක් කියලා මම කියනවා.
ස්තුතියි ඔබතුමාට. ගරු කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා විනාඩි 6යි.
නියෝජ්‍ය කතානායකතුමනි මේ මට කෑමෙන් පස්සේ ඉතුරු ටික දෙන්න. මේ නැත්තම් මට කතා කරන්න මදින්නේ දැන්.
ඔබතුමා විනාඩි 6 දෙනවා.
විනාඩි 6 නෙවෙයි විනාඩි 8ක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාස්කු ප්‍රහාරය අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019 ඉතුරු වුණාට මේ සිද්ධ වුණාට පස්සේ 24 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ අවස්ථාවේදී මම පැහැදිලිවම කතා කරලා කිව්වා 24 වෙනිදා මේ හන්සඩ් වාර්තාවේ තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි ඔක්කොරම දැනුම් දුන්නා. මේ හන්සඩ් වාර්තාවේ තියෙනවා අපි ඔක්කොරම දැනුම් දුන්නා මේ පාස්කු ප්‍රහාරය මේ වගේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා අපේ PSO මහතුරු මගේ. PSO මහතුරු මගෙන් දැනුම් දුන්නා. මගේ හිටියා PSO මහත්තයෙක් සමරනායක මහත්තයා කියලා. එයා මට කිව්වා. මම ඒක ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා. ඉතින් මේක දන්නේ නැහැ කියන එක සම්පූර්ණ අසත්‍යයක් කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම මේක මේ දැන් ඔය කොච්චර කතා කරත් අන්තිමට මේක කවුද කරේ කියන එක හොයන්න එපා. මේකනේ අවශ්‍ය වෙන්නේ. දැන් ඔක්කොමලා කතා කෙරුවට මේක විවාද කෙරුවට මේකේ කවුද කරේ කියන එක හොයන එක මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකයාගේ යුතුකම. වෙන කාගෙත් නෙවෙයි. මේ රාජ්‍ය නායකයාගේ යුතුකමත් අනිත් අයගේ සහයෝගය අරගෙන කරන්න. මොකද ඇයි එහෙම මම කියන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේම රාජපක්ෂවරු 10 දෙනෙක් ඉඳලා තියෙනවා. DM රාජපක්ෂ මහත්තයාගේ ඉඳන් අන්තිමට නාමල් රාජපක්ෂ, සසේන් රාජපක්ෂ දක්වා ලක්ෂ්මන්, ජෝර්ජ් ඔය ඔක්කොම බැලුණා 10 දෙනෙක් ඉඳලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම දැන් ඉන්න රාජ්‍ය නායකයත් රාජපක්ෂ මහත්මියෙක්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒකට රාජ්‍ය පාර්ලිමේන්තුවේ සහ රාජ්‍ය නායකයා දෙන්නෙක් ඇතුළු බලනකොට 11 දෙනෙක් කියලා දිනවා. ක්‍රිකට් ටීම් එකක් හදන්න පුළුවන්. හරි, රිසර්ව් එකට තව ඉන්නවා ඉස්සරහට. රිසර්ව් එකට තව රාජපක්ෂලා දෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒකට මම ඒ ගැන කතා කරන්නේ නැහැ. තවම පොඩි ළමයි හින්දා. ඉතින් ඇයි මේක කරන්න බැරි? මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි මං කියන්නේ උඩ බලාගෙන කෙල ගහන්න නම් ලෑස්ති වෙන්න එපා. මේක මේ රටේ ඇතිවෙච්ච දෙයක්. පොරොන්දු වෙලා ආව තමුන්නාන්සලා. පොරොන්දු වෙලා ආව පාස්කු ප්‍රහාරය මේ සම්බන්ධව හරියට කරපු අය අල්ලනවා කියන එක නිසා කරුණාකලයක් කරන්නයි කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් දෙයක් මට සිද්ධ මේකට අමතර දෙයක් කියන්න සිද්ධ වෙලා තිනවා. අපේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ හොරගොල්ල නිවසට කිසියම් පිරිසක් ඇතුල් වෙලා 19 වෙනිදා 21 ජනවාරි 21 වෙනිදා 2019 2021 එතුමියගේ නිවසට ඇතුල් වෙලා ඒ නිවසේ සැරිසැරලා දිනනවා. මොවුන් නිවස පුරාම ඇවිද පහසුවෙන් රැගෙන යන්නට හැකිව තිබුණු වටිනා භාණ්ඩ හෝ වෙනත් කිසිම දෙයක් ගෙන යන්නේ නැතුව පිටව ගොස් ඇත. මේ සිදුවේ එතුමිය ආරක්ෂකීන්ගේ දුර්වලකම නිසා බව පිළිගන්නවා. 20 වෙනිදා උදෑසන එතුමාට මේක මෙතුමියට දැනුම් දෙනවා. ඒ වගේම ඇඟිලි සල්කුණු ගන්නවා. ඒ පොලිසිය රාජකාරී කරනවා. ඒ වගේම නමුත් මේ වන විට සති 9ක් පසු වියටත් පොලිසිය විසින් කිසිම තොරතුරක් සොයාගෙන නැත. සති 4ක් ගිය පසුව පරීක්ෂණවල ප්‍රතිඵලයක් නැති බව පෙනී යන විට පොලිස්පතිතුමා හමු වී මේ පිළිබඳව විමසා ඇත. ඔහු පොලිසියේ ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඇඳවා සාකච්ඡා කළත් ප්‍රතිඵලයක් මේ වනතෙක් නැත. ඒ අතර භයානක සිදුවීමක් සිදුවී ඇත. මැතිණිය, ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණිය පොලිස්පති හමු වී දින දෙකකට පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් වාහනයකින් පැමිණ එතුමියගේ මුරකරු හමු වී මේ සිද්ධියේ වැරද්ද බාරගන්නා ලෙසට ඔහුට බලපෑම් කර ඇත. මුරගරු කිසිසේත් එකඟ නොවු නිසා ඔවුන් ගෙන ආ පැමිණිලි පුත අකුලාගෙන පිටත්ව ගොස් ඇත. මේ සියල්ල සලකා බලන විට හිටපු ජනාධිපතිනියගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව අපට පෙනී යයි. එතුමියද විශේෂ විශ්වාස කරන බැවින් පොලිස් මුලස්ථානයේ පසුගිය 10 වෙනිදා එතුමිය ප්‍රකාශ කර ඇත්තේ මේ ප්‍රකාශය එතුමිය විසින් සඳහන් කර ඇති. කියන්නේ එතුමියගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියන එක. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශත් පොලිස්ට දිගු කලක් සාර්ථකව නායකත්වය දුන් ලබා දුන් කෙනෙක්.
ඔබතුමාට තවත් විනාඩි 2යි.
මගේ අවබෝධය අනුව මේ පරීක්ෂණ අවශ්‍ය පරිදි සිදු නොවන බව පැවසීමට හේතු වන කරුණු අතරින් කීපයක් බව එතුමිය සඳහන් කරනවා. විශේෂයෙන්ම CCD ඒකකයෙන් හමුදා බුද්ධි අංශ වැනි ඒකකයෙන් මීට පෙර කාලවලදී කටයුතු කළ ආකාරයක් මට මතක් වෙයි. උදාහරණයක් වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යයේදී ලසන්ද වික්‍රමතුංග මහතා මහපාරේ මහමධ්‍යානයේ අමානුෂික ඝාතනය කිරීමට පෙර යම්කිසි හමුදා නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ඇතුල් වී ඔවුන් රැගෙන ලිපිකුණු වික්‍රමතුංග මහතාගේ ලිපිකුණු අතරට දමන ලෙස නිවසේ සිටි එකම සේවිකාට බලපෑම් කර ඇත. ඒ නිසා මේක සාමාන්‍යයෙන් මේක සුළුපටු දෙයක් නෙවෙයි. අපේ හිටපු රාජ්‍ය නායකයෙක් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න හැම එක්කෙනාටම නායකත්වය දීපු රාජ්‍ය නායිකාවක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඉතින් මේ ගැන අපිට කියන්න තියෙන්නේ මානව හිමිකම් ගරු කරන මාමෙන්ම බහුතර ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම බරපතල සිද්ධිය පිළිබඳව අවංක සහ හරියාකාරව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගැනීම මෙන්ම එවැනි සිදුවීම් ඉදිරියේදී ඇති නොවන්නට වග බලා ගැනීමට මෙම රජයේ ශුද්ධ වූ වගකීම් බව තරයේ ප්‍රකාශ කරනවා. එනිසා දැන් වෙලාව නැති නිසා මම එතුමියගේ ප්‍රකාශනය සහ පොලිස් මූලස්ථානයට දී තිබෙන ප්‍රකාශනය මම මේ අවස්ථාවේ සභාගත කරනවා කියන එක මම ඔබතුමියට කියන්න ඕනේ. ඔබතුමාට කියන්න ඕනේ මේ වගේම සිදුවීමක් මටත් වුණා ජනාධිපති මැතිවරණයේදී. මගේ කාමරයට ඇතුල් වෙලා කිසි දෙයක් ගත්තේ නැහැ. වටිනා බඩු තිබ්බා. මෙතුමියට වෙච්ච දෙයමයි. කාමරේ අවුස්සලා ගියා මිසක් කිසි දෙයක් වුණ නැහැ. පොලිසියට පැමිණිලි කරා. CCTV කැමරා බල්ලෝ ඔක්කොම ආවා. නමුත් අද වෙනතුරු ඒ ගැනත් පරීක්ෂණයක් නැහැ. මේ දෙක එක හා සමානයි. ඉතින් ඒක නිසා මම කියනවා මේක ඉතාම බරපතල දෙයක්. කරුණාකරලා මේක ගැන හොයන්න. මොකද එතුමිය මේ හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමිය, ඒ වගේම මේ රටේ දෙවන දෙපාරක් ජනාධිපති ධුරයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මේක සුළුපරු එකක් නෙවෙයි.
නොසලකා
අර දසන්ත වික්‍රමතුංග මහත්තයර වෙච්චදී මෙතුමියට සිද්ධ වෙන්න දෙන්න එපයි කියලා මම මේ රටට ආදරය කරන මම හිතන්නේ බණ්ඩාරනායක පවුලට ආදරය කරන අපේ ලෝහන් රත්නත් මහත්තයාට මම මේ අවස්ථාව ප්‍රකාශ කරන්න ඕනේ.
මොකද
රාජපක්ෂ මහතුරු බොහොම හොඳයි. නමුත් ඉතින් මේ ගැන කතා කරනකොට අපිට තවත් දේවල් කතා කරන්න
වෙලාවක් නැහැ.
බොහොම ස්තුතියි.
ඕඩර් ප්ලීස්. පස්වරු 1:30 දක්වා දිවා බෝඩින් සඳහා සභාවේ කටයුතු අත්හිටුන් ලැබේ.